වීරවංශ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 30ක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ කාරණේ පිළිබඳව අදහස් ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව. 2002 අංක 25 දරන සහපරාධී කරුණුවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත යටතේ ගෙනෙනු ලබන නියමයයි අද අපි මේ සභාවේදී විවාදයට ගන්නේ. ඔබතුමා දන්නවා මීට පෙර මේ සභාවට මේ වර්ගයේ පනත් කීපයක් වර්තමාන ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලැබුවා. එක පනතක් තමයි අතුරුදහන්වන් පිළිබඳ කාර්යාලයේ පිහිටුවීමේ පනත. ඒ වගේම අතුරුදහන්වන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥාප්තිය බලාත්මක කිරීමේ පනත. ඒ පනත් මාලාවටම අදාළ වන එකක් තමයි මේ 2002 අංක 25 දරන සහපරාධී කරුණුවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත යටතේ නියමයේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සියලු පනත් මා ඉහත සඳහන් කරපු පනත් කීපයක් ඇතුළුව මේ සියලු පනත් මේ සභාවට ගෙනෙනු ලැබෙමින් තිබෙන්නේ ජිනීවා මානව හිමිකම් කොමිසමේදී මේ ආණ්ඩුවේ හිටපු එවකට විදේශ අමාත්‍ය මංගල සමරවීර මැතිතුමන්, ඇමරිකා එක්සත් ජනපදය ගෙනෙන ලද ශ්‍රී ලංකාවට රැහැණිව ගෙනෙන ලද යෝජනාවට එකඟ වීමේ ප්‍රතිඵලයක් හැටියට. මේ හැම පනතකම මතුපිටින් තියෙනවා තමුන්නාන්සලා පෙන්නන මානව හිමිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳ සලුවක් තියෙනවා. එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීම පිළිබඳ සලුවක් තියෙනවා. ඒ වගේ සලුවක් අන්දලා තමයි මේ පනත් කෙටුම්පත් සමාජගත කරෙන්නේ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නේ. දැන් මේ පනතටත් ගරු අධිකරණ අමාත්‍යතුමිය ඒ විදිහේ සලුවක් අන්දලා තියෙන බව අපි දන්නවා. දැන් මේ නමුත් මේ සලුව ගලවලා බැලුවම මේ හැම පනත් කෙටුම්පතකින් මම කිව්වේ පනතට අන්දලා තියෙන සලුව ගලවලා බැලුවම ඔබතුමිය කලබල වෙන්න එපා. එනිසා මේ පනතට අන්දලා තියෙන ඒ මානව හිමිකම් පිළිබඳ සලුව, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සලුව, ඒ සලුව ගලවලා බැලුවම තමයි මේකේ ඇතුළත තියෙන න්‍යාය පත්‍රය හරියට පෙනෙන්නේ. ඔබතුමා දන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ සමග ශ්‍රී ලංකාව එකඟ වෙච්ච, ජිනීවාවල එකඟ වෙච්ච යෝජනාවට අනුව, ඒ සම්මත කරගත්තු යෝජනාවට අනුව අද ඇමරිකා එක්සත් ජනපදය ජිනීවා මානව හිමිකම් කොමිසමේ සමාජිකයෙක්වත් නෙවෙයි. ඒ 31 යෝජනාව දැන් අපිට ඒකට බැඳීමක් නොමැතිව ක්‍රියා කරන්න ඕනෑ තරම් අවස්ථාව තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ කිව්වේ ජිනීවා මානව හිමිකම් කොමිසම දේශපාලන වශයෙන් අසූචි වලක් කියලා. ඉතින් ඒ දේශපාලන වශයෙන් අසූචි වලක් කියමින් ඔවුන් ඒකෙන් ඉවත් වුණා. නමුත් ඒ ඇමරිකා එක්සත් ජනපදයේම සඳහන් කරන අසූචි වලේ ශ්‍රී ලංකාව නැමැති නිලමැස්සා තවදුරටත් වහලා ඉන්නවා. මම නිලමැස්සා කියලා කිව්වේ ඒ යන ඇමතිතුමන්ට. දැන් මේ නිසා අපිට මේ එකඟ ඒ ඇති කරගත්තු වැරදි එකඟතාවයට අනුව වුණත් මේවා නොකර සිටීමේ හැකියාවක් අද තිබෙනවා. මොකද අපට එරෙහිව යෝජනාව ගෙනෙන ලද පාර්ශ්වය අද එතන නැති නිසා. නමුත් අද මොකද වෙන්නේ? තමුනාන්සල මම හිතන්නේ මාර්තුවල එන ජිනීවා මානව හිමිකම් සමුළු සැසිවාරයට පෙර ඒ පොරොන්දු වෙච්ච, එකඟ වෙච්ච සියල්ලම අනුපිළිවෙලින් කරලා ඉවර කරගන්න තමුනාන්සල උත්සාහ කරනවා. දැන් සාපරාදී කරුණුවලදී අන්‍යෝන්‍ය සහගතව දැක්වීමේ පනත යටතේත් කෙරෙන්නේ ඊනියා යුදාපරාධ චෝදනාවන් වලට ලක් කරලා මේ රටේ ආරක්ෂක හමුදාවන්ට, රණවිරුවන්ට එරෙහිව යම්කිසි සාපරාදී චෝදනාවන් වලට එල්ල කරලා ඒ විදේශ රටක විදේශ අධිකරණයකින් ඉල්ලීමක් කරාම ඔවුන් බාරදීම සඳහා අවශ්‍ය කරන නෛතික වටපිටාව තමයි මේ හදන්නේ. තමුන්වහන්සේලා දැන් මීට පෙර සම්මත කරා අතුරුදහන් වූවන්ගේ ජාත්‍යන්තර ප්‍රඥාප්තිය බලාත්මක කිරීමේ පනත. ඒ පනත සම්මත කරාට පස්සේ ඒ ජාත්‍යන්තර ගිවිසුමට එළඹ තිබෙන යම්කිසි රටක් ඒ රටක අධිකරණයක අතුරුදහන් කිරීමක් පිළිබඳ, පුද්ගල අතුරුදහන් කිරීමක් පිළිබඳ අධිකරණ කටයුත්තක් ආරම්භ කළොත් මේ රජයේ බැඳිලා ඉන්නවා ඒ නඩු කටයුත්ත සඳහා මේ රටේ කවුරුන් හෝ ඉල්ලන කෙනාව දෙන්න. දැන් මෙතන තියෙන්නේ ඒකෙම ඊළඟ දිගුව. සාපරාධී කරුණුවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත. ඒ නිසා තමයි කතානායකතුමනි, මම ගරු ඇමතිතුමියට ඉල්ලනවා ඔබතුමියගේ පිළිතුරු කතාව
විදිහට. ඇමතිතුමාට මම කියනවා මේ සභාව නොමගරින්න එපයි කියලා. මේ කොහෙවත් විදේශ නඩු කටයුතු ගැනවත් මේ යුද නඩු සම්බන්ධයෙන්වත් වෙන පනතක් නෙමෙයි. එක්ක පනත
හොඳට කියවලා ගරු ඇමතිතුමිය 52ක් තියෙනවා. 52ක් තියෙනවා. ඔබතුමිය කියන්නේ එක පනතක් ගැන.
ඔබතුමිය 52ම ගැන සඳහන් කළේ නැහැ. ඔබතුමිය කියන්නේ එක පනතක් ගැන. දෙවෙනි පනත ගැන අවධානය යොමු කරන්න. දෙවෙනි පනතේ තියෙන අරමුණ මොකද්ද කියලා බලන්න.
මේ
තියෙන න්‍යායපත්‍රය තමුන්වන්සේ බලන්න.
මනේ මම කතා කරන්නේ අද මම ඉදිරිපත් කරපු
පනතක් තමයි. සාපරාදී කරුණුවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනතයට දේ නියමය.
බැංකේ
මූණ මෙතන අද 52ක් තියෙනවා ඔබතුමී 52ක් තියෙනවා ඔබතුමී එක පනතක් ගැන කතා කරලා දෙවෙනි පනතට අදාළ කරුණු කියනකොට කෑකෝ ගහන්න එපා ඒක ඒකට අපිට කරන්න දෙයක් නැහැ මේ නියෝග අනිත් එක තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද වෙනකොටත් යුද හමුදා බුද්ධයන්ස හිරගත කරලා තියෙනවා අප දෙන්නේ නැහැ අර්ජුන ඇලෝසියස් ස්ටැප් හම්බෙනවා හේතුව ඇලෝසියස් ස්ටැප් ඇයි කම්බ හොරෙක්නේ ඇලෝසියස් කම්බ හොරෙන්නේ මහ බැංකුව ප්‍රකෝටි ගණනින් සුද්ධ කළා මහ බැංකුව අද අර්ජුන මහේන්ද්‍ර හොයාගන්න නැහැ මහ බැංකුව කොල්ල කාලා ආර්ථිකයට වෙච්ච පාඩුව අද උදේ අගමැතිතුමා කිව්වේ නැහැ දවස් 52ක ආණ්ඩුවකින් වෙච්ච පාඩුවක් කියනවා මහ බැංකුව කොල්ල කාලා වෙච්ච පාඩුව ගැන වචනයක් කියන්නේ නැහැ ඒකෙන් මේ රටේ ආර්ථිකයේ හිරිවැටිච්ච ගැන වචනයක් කියන්නේ නැහැ ආයෝජක විශ්වාසය නැති වෙච්ච එක ගැන වචනයක් කියන්නේ නැහැ ඇලෝසියස්ට අප දෙනකොට මේ රටේ රණවිරුවාද බුද්ධියංශ සමාජිකයෝ තවමත් හිරේ දාගෙන තියාගෙන ඉන්නවා ඒ විතරක් නෙවෙයි ගරු නියෝජක කතානායකතුමනි මේගොල්ලෝ මේ නියෝජ්‍ය ඇමති කට්ටක් හරි ගන්න ට්‍රයි එකක් දෙන්නේ අගමැතිතුමාට පිටිපස්සෙන් ඉඳන් පොඩ්ඩක් මට සද්දයක් දාලා. එහෙම සද්ද දැම්මට දැන් හම්බෙන්නේ නැහැ. දෙන්න පුළුවන් තත්වයක් එතුමාට නැහැ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පනත විතරක් නෙමෙයි මම මේ කියන්නේ සමස්ත ක්‍රියාදාමය. අතුරුද සමස්ත ක්‍රියාදාමය. ඒ නිසා තමුන් වහන්සලා කොහොමත් පහු ඈ කොහොමත් තමුන් වහන්සලා මේ කෙටි කාලය ඇතුළත ඉටු කරලා තින්නේ ඒ උමනාවන් පමණයි. මේ රටේ පොදු ජනතාවගේ උමනාවන් ඉටු කරලා නැහැ. මේ රටේ මහජනතාවට වෙච්ච පොරොන්දු ඉටු කරලා නැහැ. ඒ විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මීට පෙර සම්මත කරපු හැම පනතක් මිලක් උනේ එකට. ඊට පස්සේ තමයි ඔස්ට්‍රේලියාවට යන්න මේජර් කමල් ගුණරත්න වීසා ඉල්ලනකොට ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලයෙන් කියන්නේ යන්න එපා ගියොත් ඔබට එහෙදි අතරංගුවටපත් වෙන්න සිදුවේ කියලා. වීසා ලබා දෙන නොදී ඉන්නවා තමන්ගේ දරුවා බලන්න යන්න. මේජර් ජෙනරල් කමල් ගුණරත්නට ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ඇති කරපු පරිසරය විසින් මේ රට බේරගන්න සටන් වැදිච්ච රණවිරුව තමයි අනාරක්ෂිත තත්වයකට අදපත් කරලා තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි. දැන් මෙතන තමුන්නාන්සලා බලන නීතිය ක්‍රියාත්මක කරන ආකාරය මම කිලිනොච්චියේ පහුගිය දවස්වල ගංජා තොගයක් අහු වුණා. කාගේද ගංජා? මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩුවට සහයෝගය දෙන විපක්ෂයේ ඉඳන් සහයෝගය දෙන කණ්ඩායමක මන්ත්‍රීවරයෙක්ගේ රියදුරාගේ සහෝදරයයි ඒ වාහනේ හිටියේ. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙක්ගේ රියදුරාගේ සහෝදරයා. ඒ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයා අද නොනිල අගමැති පොලිසියට තර්ජනය කරලා නීතිය ක්‍රියාත්මක කරන්න බාධාවක් ඇති කරනකොට ඒකට එරෙහිව පොලිසියට තර්ජනය කළා ඒ වෙලේ මේ අත්අඩංගුවටපත් වෙච්ච අයව පොලිස් සැප මත නිදහස් කරගන්නවා. අද පත්තරවල තියෙනවා කිලිනොච්චේ දූෂණ මර්ධන ඒකකය අහෝසි කරලා අද නීතිය ක්‍රියාත්මක වෙන්නේ එක එක දේශපාලන බලධාරියාට ඕන විදියට. මහවිශාල ගංජා කේරළ ගංජා තොගයක් එක්ක අතරංගුවටපත් වෙනවා. ඒකේ වාහනේ ඉන්න රියදුරා මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරයෙක්ගේ රියදුරාගේ සහෝදරයා. අන්තිමට මේ මන්ත්‍රීවරයා පොලිසියට බලපෑම් කරලා මේ රියදුරා වෙලෙම නිදහස් කරගන්නවා. කවුද මන්ත්‍රීවරයා කියලා කවුරුවත් අහන්නේ? කවුද මේ මන්ත්‍රීවරයා කියලා කවුරුවත් අහන්නේ නැත්තේයි?
කවුද?
ඒ තමයි සුමන්තිරන් මන්ත්‍රීතුමා. සුමන්තිරන්. ඒ තමයි සුමන්තිරන් මන්ත්‍රීතුමා. ඔයගොල්ලෝගේ අග්‍රාණ්ඩුකාරයා. අද ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙහෙවන සුමන්තිරන් මහත්තයා. අද ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙහෙවන සුමන්තිරන් මහත්තයා. ඒ නිසා සුමන්තිරන් මන්ත්‍රීවරයා පොලිසියට බලපෑම් කරලා තමයි සුමන්තිරන් මන්ත්‍රීවරයා පොලිසියට බලපෑම් කරලා තමයි ඒ විදිහට ඒ කටයුතු කළේ.
Order please point of order. Since my name has been mentioned, I will explain this, but since I am due to speak next, in my speech I will deal with this entire episode. Thank you.
Karu niyojagata nayaka thubuni inisa api tamunnaansalata kiyanne rate neethiya ekek kenata ona vidiyata ekek pradesha wala natawanna diila ada balan inna handuwam meka ekek patiwala ekek tamunnaansala ginne henchayyanta ona vidiyata neethiya palane wenne e vitarak neme dan me panatata avadana yomu karumu garu niyojagata nayaka thubuni meka kiyenawa ඒත් ශ්‍රී ලංකාවේ සිදු වූ ශ්‍රී ලංකාවේ නීති අනුව වරදක් සංයුක්ත නොවිය හැකිව තිබුණු යම් ක්‍රියාවක් මධ්‍යම බලධරයාගේ මතය අනුව බරපතල ස්වභාවයක් වන්නේ නම් හා මේ පනතට අනුව සාපරාධී කාරණයක් වන්නේ නම් ඒ සම්බන්ධ ඉල්ලීමක් බාරගනු ලැබේ. ඒ කියන්නේ බැහැරින්ගෙන ඒ සම්බන්ධ ඉල්ලීමක් බාරගනු ලැබේ. දැන් මේක දිහා බැලුවම අපි ගරු ඇමතිතුමියගෙන් ඉල්ලා හිටුවා මේ කරුණා කරලා පැහැදිලි කරන්න. දැන් මේ වගන්ති ටික හරියට අවධානය යොමු කරාම ශ්‍රී ලංකාවේ සිදු ශ්‍රී ලංකාවේ නීතිය අනුව වරදක් සංයුක්ත නොවිය හැකිව තිබුණා. ශ්‍රී ලංකාවේ නීතිය අනුව වරදක් සංයුක්ත නොවිය හැකිව තිබුණා. ශ්‍රී ලංකාවේ නීතිය අනුව වරදක් නොවිය හැකි දෙයක්. හැබැයි යම් ක්‍රියාවක් මධ්‍යම බලධරයාගේ මතය අනුව බරපතල ස්වභාවයක වන්නේ නම් හා මේ පනතට අනුව සාපරාධී කාරණයක් වන්නේ නම් ඒ සම්බන්ධ ඉල්ලීමක් බාරගනු ලැබේ. පිට රට යවන්න පුළුවන්. ඉල්ලුවක් බාර දෙන්න පුළුවන්. ඉතින් මේක විය යුතුද? මේ රටේ රටවැසියෙක් යම් කිසි වරදක් කරා නම් මේ රටේ තිබෙන නීතියට හා අධිකරණ පද්ධතියට තුලින් ඊට විරුද්ධව ක්‍රියා කරනවා විනා කොහෙවත් තියෙන රටකට බාර දීලා මේ රටේ රටවැසියන්ව පාවල දෙන්න මේකෙන් ඉඩකඩ හැදෙන්නේ නැද්ද? මේවා අපේ හිතලුද? අපිට මේ ආණ්ඩුවට විවේචනය කරන්න කරුණු ඇති හින්දා මවලා කියන කරුණුද? මේ ආණ්ඩුවට විවේචනය කරන්න තරම් කරුණු ලැබිලා නැහැ වෙන කිසිම විපක්ෂයකට අම්ම මුත්ත කාලේවත්. ඉතින් එහෙම තත්වයක් යටදී අපිට මේවා මවලා කියන්න ඕනද? අපි අහන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වාක්‍ය නැවතත් මම අවධාරණය කරනවා. ශ්‍රී ලංකාවේ සිදු ශ්‍රී ලංකාවේ නීතිය අනුව වරදක් සංයුක්ත නොවිය හැකිව තිබුණු යම් ක්‍රියාවක් මධ්‍යම බලධරයාගේ මතය අනුව බරපතල ස්වභාවයක වන්නේ නම් මධ්‍යම බලධරයාගේ මතය අනුව මේ මධ්‍යම බලධරයාත් ගොඩක් වෙලාවට තමුන්වහන්සේ දැන් බලන්න විවස්ථාදායක සභාව ඒක කතානායකතුමා යවනවා ජනාධිපතිතුමාට ලිපියක්. අපි මේ ගැන ඉල්ලනවා ඊළඟ පාර්ලිමේන්තු වාරයේ දින දෙකක විවාදයක්. ලිපියක් යවනවා ජේෂ්ඨත්වය අනුව විනිසුරන්පත් කිරීමට විවස්ථාදායක සභාව කටයුතු කරන්න එකඟ නැහැ කියලා. එතකොට දැන් ක්‍රයිටීරියා එකක් නැහැ විවස්ථාදායක සභාවට. ජේෂ්ඨත්වය අනුව මිනිස්කාරයෙක්ගේ නම් මෙරියම ජනාධිපතිවරයා හරවල යවනවා විවස්ථාදායක සභාව. අද එක්තරා ආගමික කල්ලියක තිප්පලබ්බවට පත් කරගෙන තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ ආගමික කල්ලියට අයිති කෙනෙක්ගේ නමක් ආවොත් විතරයි විවස්ථාදායක සභාවෙන් අනුමත කරලා යවන්නේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සුවාධීනකරණය කිරීම කියලා එක එක ආයතන හදාගෙන ඒවැය නියෝජනය හදාගෙන අන්තිමට අද මේ රටේ තීරණාත්මක වැදගත්යන්
ගරුණියට කතා නැතුමනි, දැන් මෙතුම දිගින් දිගටම නොයෙකුත් විදිය නිකන් බොරු චෝදනා හැම කතා කරගෙන යනවා. විවස්ථාදායක සභාවක් ගැන කතා කරනවා මෙතන. විවස්ථාදායක සභාවේ එතුමාගේ කල්ලියේ නායකතුමා ඉන්නවා.
පොයිට ගරු
මගේ වෙලාව
තලතා දේවීනි අසනු මැනවි. තලතා දේවීට කේන්ති යනවානේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විවස්ථාදායක සභාවෙන් ජේෂ්ඨත්වය අනුවපත් කිරීමක් වෙන්නේ නැහැ. ඒ එක්තරා ආගමික කල්ලියක නමක් ආවොත් අන්න දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න නම් තියෙන්නේ තමන්ගේ ආගම වෙනස් කරලා ඒ ආගමික කල්ලියේ බෞද්ධිස්ම වුණොත් අන්න හම්බ වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරකම. මේක තමයි ඇත්ත. බොරු නම් මට දෙන්න. අපි ඊළඟ දවසේ විවාදෙදී මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවටත් අද වෙලා තින්නේ එක. අපි ආගම්වාදී නෑ. අපි මේ රටේ බෞද්ධ, කිතුනු, ඉස්ලාම්, Hindu ඒ සම්ප්‍රදායික හැම ආගමකටම ගරු කරමින් ජීවත් වෙන මිනිස්සු. නමුත් එක්තරා න්‍යායපත්‍රයක් අනුව ඇමරිකානු ආධාර ලබන එක්තරා ආගමික නිකායක උවමනාවකට නම් මේ රටේ විනිශ්චයකාර පද්ධතිය නිතිරණය වෙන්නේ. එතනට මේ රටේ අධිකරණ පද්ධතිය වැටෙන එක අපි අනුමත කරන්නේ නැහැ. ඒ නිසා ගරු නියෝජ්‍ය ඔබතුමියගේ වෙලාවෙදි කියන්න කලකට ඕනේ.
මේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ඉල්ලීමක් කරනවා ආගමික නිකාය සහ ඒ පුද්ගලයා කවුද කියලා මෙතුමන්ට නම් කරන්න කියලා. දැන් ආගමික නිකාය සහ ඒ පුද්ගලයා කවුද, ඒ විනිශ්චයකාරතුමා කවුද කියලා නම් කරන්න කියලා මෙතුමන්ට අපි කියනවා.
නියෝජ්‍ය කතානායකතුමනි, එතුමියට මම දන්නේ නැහැ මොකක්ද හැදිලා තියෙන අසනීප කියලා. මේ දින දෙකක විවාදයක් ඉල්ලුවා මම මේ දැන් ටිකකට කලින් ගරු අගමැතිතුමත් අහගෙන හිටියා. ලබන පාර්ලිමේන්තු සැසිවාරයේ තමුණාන්සලට සම්මත කරන්න පනත් නැලු. ඒ නිසා පාර්ලිමේන්තුව නොපවත්වා සිටීමටත් යෝජනා කරලා තියෙනවා. අපි කියන්නේ පාර්ලිමේන්තුව නොපවත්වා නොසිට දින දෙකක විවාදයක් දෙන්න විවස්ථාදායක සභාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අපිට වාද කරන්න. එතකොට තේරුම් කරලා දෙන්නම් නම්ගම් පිටින් තේරුම් කරලා දෙන්නම්. වැඩන්නේ නැහැ මහත්වෝ කෑ ගැවුවට නියෝජ්‍ය ඇමති පට්ටමකත් හරියට ලැබෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ලැබුණනේ ප්‍රජාතන්ත්‍රවාදී ලැබුණනේ ඔව්වෝ කෑ ගහන්න නැති හින්දානේ කෑ ගහන්න නැති හින්දානේ සරත් පොන්සේක උසාවිය යන හදන්නේ ඒ කෑ ගහන්න නැති හින්දානේ අජිත් පීපේරේරට හම්බෙච්ච කෙන දුක හිතෙන්නේ ඒ නිසා ජයග්‍රහණය සමරන්න ලෑස්ති වෙන්න නගන්න යනවා ගෑස් මිල ජයග්‍රහණය සමරන්න ලෑස්ති වෙන්න දැන් මේ විදිහේ අනපනත් සම්මත කිරීම අරහ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි සර්බියානු හමුදාපතිව ගෙනියන්න පුළුවන් වුණා යුද අපරාධ චෝදනාවලට ඒ වගේම වෙනත් රටවල ඇත්තම් අප්‍රිකානු රටවල ඒ හමුදා නිලධාරීවන් ගෙනියන්න පුළුවන් වෙලා තිබෙනවා මේ විදිහේ විවිධ චෝදනා කළා ඉතින් අපි මේක මතු කරන්නේ අපි කවුරුවත් හමුදාවේ හිටියේ නැහැ නේ අපි කවුරුවත් ගිහිල්ලා යුද්ධ කළේ නැහැ මේ රටේ කාපු අය තමයි තමුන්නාන්සලාගේ ආණ්ඩුව යුද්ධ තියාගෙන කකා සූප්පු කර කර හිටියා යුද්ධේ වන කරගෙන යුද්ධ තියාගෙන වවාගෙන කෑවා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තමයි යුද්ධේ පටන් අරන් කෙටි කාලෙන් ඉවර කළේ ඒකවත් පිළිගන්න තරම් මොලයක් නැත්තම් ඔය මොලේ දාගන්න ඕන ඇලේ තොප්පි ගල කැලෑවක් කිව්වා කිලිනොත් යනවයි කියලා කොහෙද වෙන කොහෙද යනවයි කිව්වා මැදවත් යනවයි කිව්වා අලිමංගඩ කැලෑවක් කිව්වා හාමුදුරුවෝ ඕන ගොනිකුට යුද්ධ කරන්න පුළුවන් කිව්වා එහෙම කියලා යුද්ධයට අවමංගලා යුද්ධය තියෙන වෙලාවේ වැඩ වර්ධන කරලා ඒක කඩාකප්පල් කරන්න බැලුවා ඒ මික් ගනුදුනුවක් ගැන කිව්වා හොරකම් කළා කියලා තේරින්කාරක සභාවක් දැම්මව සාක්ෂියක් දෙන්න එක මන්ත්‍රී කෙනෙක් ආවේ නැහැ තමුන්නාන්සලා කරේ ඒ වෙලාවෙත් මහ ජනතාව යුද විරෝධී මානසිකත්වයකට තල්ලු කරන්න බැලුවා එහෙම කරපු කට්ටිය තමයි දැන් කියන්නේ යුද්ධෙන් ගසා කෑවා කියලා ගසා කාපු අයියලා ටික ඒ නිසා කරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මෙන්න මේ විදියට මේ රටේ ආරක්ෂක හමුදාවන්ව මේ විදියේ පාවා දීමකට ලක් කිරීම නිවැරදිද ඒක අපි මොන ආණ්ඩුව වුණත් මොන පක්ෂේ වුණත් මේ විදියට ඒකට දොර කවුළු විවෘත කර දීම නිවැරදිද අපේ රටේ ආරක්ෂක හමුදාවන්ට මේජර් ජෙනරාල් කමල් ගුණරත්නට ඕස්ට්‍රේලියාවට යන්න වීසා නොදෙන්නේ නොදී කියන්නේ මොකද්ද එතකොට ඒක ඒ එමගින් නිරාවරණය වෙන නිර්දේ ඇත්ත මොකද්ද මෙතන තමුන්නාන්සලට බලය තියා ගැනීම සඳහා බටහිර රටවල් කොහොමත් ඉතින් අගමැතිතුමාගේ තනතුර බේරා දෙන්නේ මේ රටවල් වල විසින් විශාල සේවයක් කළා එතුමා වෙනුවෙන් එතුම ඒ රටවල් වල අගමැති කෙනෙක් නැති වුණාට වඩා වේදනාවකින් ඒ තානාපතිවරු එහෙට දුවනවා මෙහෙට දුවනවා උදේට යනවා දවස හවසට එනවා එතුමාට පුදුම ලැජියාවක් තියෙනේ බටහිර රටවල තානාපතිවරු ඉතින් ඒ නිසා එතුමා එතනින් යන්න හදද්දි නෑ ඉන්න කියලා තියාගෙන සම්පූර්ණ මෙහෙම ඒ තානාපතිතුමාලා කතානායකතුමාවත් හම්බ වෙනවා ඇවිල්ලා ෆොටෝ ගහනවා ජර්මන් තානාපතිලා මේගොල්ලෝ කොහොම තමුන්නාස්සේව තියාගන්න පුදුමාකාර වෙහසක් ගත්තා අම්මපා හතරවරන් දෙයියෝ නෙවෙයි මං හිතන්නේ ඊට වඩා දෙයියෝ ඉතින් ඒ නිසා ඒ රටවල් වලට මෙතුමව ඕනේ මොකටද මෙන්න මේ වගේ පණක් ගේන්න මෙන්න මේ වගේ පණක් ගෙනලා නීති හදන්න මෙන්න මේ නිරාවරණය කිරීම කරන්න ඒ වෙන රටවල උසාවි වලට අපේ රටේ රණවිරුවෝ ගෙනහිල්ලා දඬුවම් කරන්න ඕන කරන මඟ පාද ගන්න ඒකට තමයි මේ ඕනේ ඒ කොන්ත්‍රාත්තු තමයි මේ කරන්නේ ඒ පණක් තමයි මේ එන්නේ ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට ප්‍රශ්නයක් නෑ තමුන්නාන්සලා රටට මේ රටේ ආර්ථිකයට යහපතක් කරන ආණ්ඩුවක් නම් අපි තමුන්නාන්සලා දිහා බොහොම කැමැත්තෙන් බලන් ඉන්න සූදානම්. නමුත් වෙන්නේ ඒක නෙවෙයි. දැන් උදේ අගමැතිතුමා කරපු කතාවේ මොකද්ද කිව්වේ? අර දින 51 හිඳ දැන් ආයි අමාරුයිලු. ඒ දින 51කට කලින් මොකද්ද කිව්වේ? මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අවුරුදු 10 හිඳ පට්ටා මාරුයි කී කී හිටියේ. ඒ අවුරුදු 3 මාරෙම 9න් ඇදුවා අමාරුයි කියලා. දැන් අපි ආණ්ඩුව ගත්තා. බදුසහන දුන්නා පොහොර සහනාධාර දුන්නා ඔය නහයෙන් ඇඩුවේ නැහැ අවුරුදු 3 මාර ගැන කිය නහයෙන් ඇඩුවේ නැහැ දැන් ඔන්න දින 51කට පස්සේ ගත්තා අරගෙන දැන් ආයි කියනවා දින 51 තිබ්බේ නැත්තම් මෙලහකට මම මේ රට සුරපුරයක් කරලා චීප් මේ දින 51ක් තිබ්බ හින්දා දැන් මට ආයි අමාරුයි දැන් ඉතින් දින 51 මුවහමකට තඩි බානවා එතුමා මුවහමකට තඩි බාන්නේ කැරෙන්න වෙන කරන දෙයක් නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ නිසා අපි තමුන්නාන්සලට කියන්නේ කරුණාකරලා තනතා ඇමතිතුමිය ඔබතුමිය දන්නේ නැහැ ඔබතුමිය ඇත්තටම දන්නේ නැහැ මේකෙන් වෙන අනතුර ඔබතුමියටත් ඔය කවුරු හරි කියපු දේ තමයි ඔබතුමියගේ ඔළුවේ තියෙන්නේ මේ මං ඉදිරිපත් කරපු වගන්තියෙන් වෙන හානිය ඔබතුමිය අධ්‍යයනය කළා නැහැ මං ආයෙමත් කියනවා කරුණාකරලා අධ්‍යයනය කරන්න ශ්‍රී ලංකා මේ තියෙන්නේ මේ ඔබතුමිය සභාගත කරලා තියෙන එක මම නෙමෙයි ශ්‍රී ලංකාවේ එහෙත් ශ්‍රී ලංකාවේ සිදු ශ්‍රී ලංකාවේ නීති අනුව වරදක් සංයුක්ත නොවිය හැකිව තිබුණු යම් ක්‍රියාවක් මධ්‍යම බලධරයාගේ මතය අනුව බරපතල ස්වභාවයක වන්නේ නම් හා මේ බලතට අනුව සාපරාධී කාරණයක් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ලිමක් කර දෙනු ලැබේ ඒ කියන්නේ මධ්‍යම බලධරයා හිතනවා නම් ශ්‍රී ලංකාවේ නීතියට අනුව වරදක් නොවුනත් යමක් බරපතල කාරණයක් කියලා ඒ බරපතල කාරණය සම්බන්ධයෙන් යම් කිසි රටක් ඉල්ලනවා නම් චෝදනාවක් එක්ක එයාව බාර දෙන්න පුළුවන් මධ්‍යම බලධරයාට ඒ බලය ලැබෙනවා අපි අහන්නේ ඒක හරිද අපි අහන්නේ ඒක නිවැරදිද අපි අහන්නේ ඒක යුක්තිසහගතද අපි අහන්නේ ඒක මේ රටේ රටවැසියා බිලිදීමක් නෙවෙයිද ඒ නිසා කරු නියෝජ කතානායකතුමනි එබදු සාපරාදී ක්‍රියාමාර්ග වලින් ඔබලට මේ රටේ නීතිය ඇතුල් කිරීම මේ රටේ රටවැසියායි ඒ ආකාරයට පාවා දීම සඳහා ගෙනුන ලබන පනතක් බව අවධාරණය කරමින් මම මගේ වචන ස්වල්පය අවසන් කරනවා ඔබතුමාට බොහොම ස්තුතියි
ගරු අජිත් මානාපිරම මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක්
ගලු
කරු අගමැතිතුමා
නියෝජ කතානායක
ඕඩර් ප්ලීස් ස්තුතියි ගරු අගමැතිතුමා
ඇත්ත වශයෙන්ම අපේ මං හිතන්නේ මේ පැත්තෙත් මන්ත්‍රු ගණනාවක් කිව්වා 24 වෙනිදා විවාහ මංගල්‍යෙම තියෙන නිසා අපි රැස් නොවෙන්න කියලායි. ඉතින් මං කිව්වා මගේ විරුද්ධත්වයක් නැහැ කියලා. ඔබතුමාට ඕන නම් 24 වෙනිදා රැස් වෙන්න. මං රැස් වෙන්නම්. කියන්න නැගිටලා කියන්න අපිට 24 වෙනිදා ඕනේ කියලා. නැගිටලා කියන්න. එහෙනම්
එමාලි වේරවංශ මහතුමා
ඔච්චයි අපි
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මගුල් ගේවල් තියෙනවා කියලා පාර්ලිමේන්තුවේ නොත් මන්තයිනේ නේ
ඉල්ලීමක් අනුව ඒ සතියට වැදගත් කාර්ය නොතිබුණු නිසා මම කිව්වා ඉතින් මේ 24 වෙනිදා ඕන්නම් ඔහු කියන්න මට ප්‍රශ්නයක් නෑ ඔබ 24 වෙනිදා
ඔව් ප්‍රශ්නයක් නෑ අපිට පාර්ලිමේන්තුව තියන්න ඒ සතිය දෙන්න
හරි debate to the opposition e ape agree vela
ape 25th
so devani karane mama visheshayenma kiyanna kemathi mama nemei gihin batahira thanapathiyuru hambela kiwwe apita me aanduwa denna api meeka karannam araka karannam meeka karannam araka karannam kiyala onnan e thanapathiyen mama deparai hambune man taniyama hambuneth na ඔක්කොම එකට හම්බුනේ අපේ අනික් මන්ත්‍රීවරුත් හිටියා කවුද කතා කරේ කවුද ගියේ කවුද කිව්වේ හඳක් දෙන්නම් ඉරක් දෙන්නම් කියලා මම දන්නේ නැහැ ඒක අහන්න ඒගොල්ලෙන්ම අහලා බලන්න මෙතන විශාල ලෙස චෝදනා කරනවා ඒගොල්ලෝ ගෙනාවා විදේශ අමාත්‍යන්ට ඒගොල්ලෝ වෙනම කතා කරා ආණ්ඩුව වෙනුවෙන් එක එක පොරොන්දු දුන්නා අනික මගේ කතාවෙත් මම කිව්වේ මේක නැති වුණාට අපි ජනතා හිතවාදී ආයවැයක් දෙනවා කියලා. අපි ජනතා හිතවාදී ආයවැයක් දෙනවා කියලා කිව්වේ. මේ නීති කෙටුම්පත් සම්මත කරගන්න එක නෙමෙයි තමන් දවස් 56ක් ආණ්ඩුවේ හිටියා නම් මේ කෙටුම්පත් ඉවත් කරන්න තිබුණා. ගැසට් කළා කැන්සල් කරන්න තිබුණා. ඔය ඔක්කොම රටබාමේ දෙනා නම් ඇයි ආණ්ඩුවක් හැටියට එකඟුනේ මේක ඉදිරියට ගේන්නේ? මෙහාට ආවා. මේ ගිනි තිබ්බා. මේ මිනිස්සුළු ගෑව්වා. ඇයි ඕක මෙහෙන් අයින් කරේ නැත්තේ? මේවා ගැන කතා කරලා වැඩක් නැහැ. ආණ්ඩු බලයේ තිබුණා. මොකද මෙතන කොහොම හරි මේ එකක්වත් තියෙන්නේ රණවිරුවන් ගැන නෙමෙයි. සාමාන්‍ය අපරාධ ගැන විතරයි. රණවිරුවන් ගැන අපි නඩු දාලත් නැහැ. මේකක්වත් නැහැ. පිටරට නඩුත් නැහැ. මේවා මව වවාගෙන කන්න බලන්න. ඒ මොකුත් නැහැ. අනික මේ සභාව තුල ව්‍යවස්ථාදායක සභාවක් හොඳයි මේ විවාදයක් ගත්තොත් ශ්‍රේෂ්ඨාධිකරණයට බයින්න බෑ. මෙතන කවුරුවත් අපි පත් කරද්දි ජනාධිපතිව නම් කරද්දි කවුරුවත් නම් කරලා නැහැ ආගම් අනුව. මේ ඇමරිකන් ආගම් තියෙනවා කියලා අපි දන්නේ නැහැ. අපි දන්නවා මෙතන ඉන්නවා බෞද්ධයෝ ඉන්නවා කතෝලිකයෝ ඉන්නවා හින්දු අය නෑ. දැන් හින්දු එක්කනේ දාන්න ගියේ. මේ සම්පූර්ණ හිටපු සිංහල අය ඉන්න මෙතන බෞද්ධයත් ඉන්නවා කතෝලිකයත් ඉන්නවා. මම දන්න හැටියට මේ ඇමරිකන් ආගම් වල මේවා නෑ මුස්ලිම් අයත් නෑද? හින්දුයි මුස්ලිම් නෑ. අපි යෝජනා කරලා තියෙනවා එක්කෙනෙක්ව ඒ නිසා දවිඩ එක මන්ත්‍රියෙක් පත් කරන්න මොකද දවිඩ භාෂාන්තයෙන් නඩු වැඩ කටයුතු කරන්න වෙන මොකුත් නැහැ ඒක වැරදි මේ ඇවිල්ලා මේකට හැංගිලා ඉස්සෙල්ලා ගිහින් ශ්‍රේෂ්ඨාධිකරණ වඳිනවා මේ වැඩේ කරන්න කියලා ගිහින් වඳලා ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණේ තීන්දුව තමන්ගේ පැත්තට එන්නේ නැතකොට බයිනවා ඕකයි ඔතන කරගෙන යන්නේ මේක මහා ලැජ්ජ නැති වැඩක් කරන්නේ මේ පාර්ලිමේන්තුව දැනටම මේ ඇවිල්ලා ගහලා ගිනි තියලා මේ පාර්ලිමේන්තුව මට්ටම මෙතෙන්ට යටපත් කරලා තියෙන තවත් මේකට ඉඩ දෙනවද එනවනම් මේ වගකීමක් ඇද්ද කරන්න ඔය කරපු එකෙන් මේ සම්පූර්ණ පාර්ලිමේන්තුව නැති කරලා තවත් ඇවිල්ලා මෙහෙම චෝදනා කරලා ලෝකෙ පිළිගත්ත මේ ශ්‍රේෂ්ඨාධිකරණයට මේ අපේ ගෞරවය නැති කරන්න එපා තමන්ට කරුණු තියනවා නම් තමන්ට පුළුවන් දෝෂාභියෝග ගේන්න තව මේකක් වැඩක් නැහැ මෙතන කරුණු නැතුව නිකන් මඩ ගහන්න එපා මේ සභාව ඔබතුමා නැති කල්ලා තියෙන්නේ. දැන් අඩු ගන්න මේ සභාව උස්සන්න වැඩ කරන්න.
ගරු විමල් වීරවංශ මහත්මයා පොයින්ට් ෆෝර් එක.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සභාව ගුණෙන් අනුනුන කරන්න මිස මේ සභාවේ තත්ත්වේ වටවන්න අපි කටයුතු කළා නෑ. හැබැයි අගමැතිතුමා ඕනතරම් මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් හා ශ්‍රේෂ්ඨාධිකරණයට විවේචනාත්මකව මේ සභාවේ කතා කරලා තියෙනවා. එතුමා විපක්ෂයෙන් දැද්දිත්. ඒ නිසා ඒ අයිතිය මෙතන මන්ත්‍රීවරුන්ට තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ යම්කිසි අකටයුත්තක් දකින්නවනම් ඒක අපි කතා කරන්න අපිට අයිතිය තියෙනවා. ඔය පත්කිරීම වල තියෙන විශේෂ ස්වභාවය අර විවාදයක් දෙන්න දවස් දෙක අපි දවස් දෙකේ විවාදෙදී ඔප්පු කරලා පෙන්නන්නම් තමුන්වංශලේ පත්කිරීම කරන්නේ මොන ක්‍රමයකටද කියලා.
බොහොම ස්තුතියි. ගරු අමාත්‍යතුමිය එතුමේට අවස්ථාව දෙන්න ඕන.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම පුදුම වෙන්නේ නැහැ මෙතුමා ශ්‍රේෂ්ඨාධිකරණය ගැන කියන දේවල්. මොකද හිටපු අග්‍රවිශ්වකාරතුමිය ගැන එදා එතුමිය වෙතට ගෙනල්ලා එතුමියට කතා කරනකොට කතා කරපු විදිය මම හිතන්නේ විමල් විරවංශ මහත්තයා මේ රටම ඒ ගැන දන්නවා. එහෙනම් මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. මේවා කලියෙන් පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරලා තිබිච්ච bills. ඉතින් මේවා දැන් අපි ඉදිරිපත් කරන්නේ ඇත්තටම ප්‍රමාද වෙලා ගොඩක්. මේ සැප්තැම්බර් 11 වෙනිදා ගෙනාපු මේ එකක තමයි දැන් මේ නියෝග ඉදිරිපත් කරලා තියෙන්නේ. මේවා දැන් අලුතෙන් ආයි කතා කරන්න දෙකුත් නැහැ. අනිත් එක මධ්‍යම බලධාරියා තවත් මෙතුමගේ අවශ්‍යතාවයට දැනගන්න නම් මධ්‍යම බලධාරියා වෙන්නේ මේ මම නෙමෙයි මම්පත් කරන අමාත්‍යාංශ ලේකම් නෙමෙයි මට අමාත්‍යාංශ ලේකම්වරුපත් කරන්න බලයක් නැහැ. ඒක තියෙන්නේ ගරු ජනාධිපතිතුමා ගාව. දැන් එතුමගේ නායකයා නිසා ගරු ජනාධිපතිතුමාටගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් මධ්‍යම බලධාරිය හැටියට පත් කරන පුද්ගලයා එතුමන්ට විශ්වාස කරගෙන පත් කරන්න කියලා. ඔකනේ කියන්න ඕනේ. ඉතින් ඒ හින්දා මේ නිකන් අනවශ්‍ය දේවල් කියන්න එපා කියලා කියන්නේ.
බොහොම ස්තුතියි. ගරු අජිත් මා ඔබතුමා පොයින්ට් ෆෝර් එකද? වාසුදේවනායක
මහත්මයා නියෝජ්‍ය කතානායකතුමනි මේ අද ඉදිරිපත් කළ තියෙන අනත් කෙටුම් පතේ ඒ ලංකාවේ වරදක් හැටියට සංයුක්ත නොවන ක්‍රියාවක් වරදක් හැටියට වෙනත් රටක පිළිගැනෙනවා නම් එය මධ්‍යම බලධාරියාගේ මතය අනුව බරපතලයි සැලකෙනවා නම් ඒ අන්‍යෝන්‍ය සහගතතාවයේ දිය හැකියි කියලා කියන්නේ. එතකොට මේ රටේ නීතිය සම්මත කරන්නේ මේ පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තුවේ සම්මත නොකරපු නීතියක් අනුව කොටා ඉන්නව මේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරපු නොකරපු නීතියක් අනුව වරදක් පිළි අරගෙන ඒ වරද සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය සහයෝගය ලබා දීමට මේ පනත යෝජනා කරන්න. ඉතින් මේක මේ රටේ පාර්ලිමේන්තුවේ බලයට පටහැනි වගන්තියක් මේකේ තියෙන්නේ.
එතුමිය ගැන අවසානයේදී ඔබතුමා
කියන්න පුළුවන් ගරු මන්ත්‍රීතුමා රැඳී හිටියොත් මම එතුමාට සියලුම ගරුත්වය ඇතුව ඔබතුමාට මම කියන්නේ මේකේ මුල් පරතේ 6 වෙනි වගන්තියේ ඒ සියලුම අවස්ථාවන් සඳහන් කරලා තියෙනවා. ඒ සඳහන් ඒ මොනම වරදක් වුණත් මේ රටේ ඒක වරදක් හැටියට ගන්නේ නැත්නම් කාටවත් ඒ ගැන කටයුතු කරන්න බෑ.
බොහොම ස්තුතියි ගරු අජිත් මහනපේර මන්ත්‍රීතුමා. ඔබතුමාට විනාඩි 14යි.
ගරු නියෝජ කතානායකතුමනි ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම ගැන ඒ වගේම ස්තුතිවන්ත වෙනවා ගරු අධිකරණ ඇමතිතුමියට. මොකද හේතුව අර නැවතත් අපි මේ ජරා ජීර්ණ වෙච්ච රට ඉන්දියන් සාගරයේ මුතු වැටේ යන විරුදාවලිය ලබන්නට පුළුවන් විදිහට නීති රීති මේ රටට ගෙනල්ලා අනපනත් ගෙනල්ලා මේ රට ශක්තිමත් අධිකරණයක් නිර්මාණය කිරීමට කටයුතු කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා පහුගිය කාලේ මේ රටේ වැදගත් උගත් දැනුවත් ක්‍රියාකාරී පුද්ගලයන් බල්ලෝ බලල්ලෝ වගේ මරණ දැම පාරවල් දිගේ තමුන්ගේ අයිතිවාසිකම වෙනුවෙන් කතා කරද්දී සුදු වෑන් එකක් ඇවිදිලා රෑට ඇවිදිලා මග දාලා යනවා මලකුණ. එහෙම වෙච්ච රටක මාධ්‍යවේදීන් පැහැරගෙන යනවා, මාධ්‍යවේදීන් අතුරුදහන් කරනවා, මාධ්‍ය ආයතන වලට බෝම්බ ගහනවා, මාධ්‍ය ගිනි තියනවා, මහදවල් මරණ දානවා පාරමැද්දේ තමුන්ගේ අඩුපාඩු කිව්වහම. ඒ වගේ මේ රටේ ජනතාවට, ක්‍රියාශීලී ජනතාවට, පාලකයන්ගේ වැරදි පෙන්නපු පුද්ගලයින්ට, පාලකයන් විවේචනය කරපු අයව බල්ලෝ බලල්ලෝ වගේ මරා දාන තත්ත්වයකට පත්වෙච්ච රටක්. එහෙමනම් ගරු ඇමතිතුමියනි ස්තුතිවන්ත වෙනවා. මේක කාගවත් ඕනකමකට නෙමෙයි, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඕනකමකට. යම් තැනැත්තුගේ මරණය සම්බන්ධයෙන් අලාප අය කරගැනීමේ පටන් කෙතුම්පත ගෙනීම ගැන ඔබතුමිට ස්තුතිවන්ත වෙනවා. මොකද හේතුව අපි දන්නවා මේ බලය තියෙන පුද්ගලයා තවත් මාධ්‍ය වේදිකාවක් වෙන්න පුළුවන් මේ රටට යම් උගත්කමක් දැනුමක් රටට යම් දෙයක් එකතු කරන පුද්ගලයව තමන්ට විරුද්ධ නම් ඒ අපි දැක්කයි දාසලකපු විදිය. නමුත් ඒ ඒ ජීවිතවලට මේ රටේ අහිංසක මිනිහගේ ජීවිතයට වටිනාකමක් දෙන්නට ඔබතුමිය කටයුතු කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. මේක මේ කාටවත් ඕනකමකට දෙයක් නෙමෙයි. මේක රටේ ඕනකම. මොකද 2015 ජනවාරි 8 වෙනිදා අපි මේ රටේ ජනතාවට පුන පුනා කිව්වේ කාටත් එකසේ සලකන රටක් නිර්මාණය කරනවා කියන එක. අපිට එක පාරින් මේක නිර්මාණය කරන්න බැරිුණත් විටින් විට ගෙනල්ලා නීති ගෙනල්ලා අධිකරණ අධිකරණයේ ශක්තිමත් කරලා අපි මේ කටයුතු කරනවා. ඒ වගේම සාපරාදී අද දැන් බලන්න ලසන්ත වික්‍රමතුංගලට වෙච්ච දේවල් තියෙනවද? තාජුඩීන් ඝාතනය ගැන බලන්න. රගර් ක්‍රීඩකයා වටිනා රගර් ක්‍රීඩකයා තමුගේ පවුලේ උමනාට මරලා දාපු හැටි. ඉතින් මේවල නීති රීති අපිට අවශ්‍යයි. මේ රට යහපාලන්න ගෙනියන්න නම් නීති රීති අවශ්‍යයි. ඒ වගේම සාපරාදී කර්ණවලදී අන් ඕන සහායකතා දැක්වීමේ පනත. ඒකත් මේ හිතන්න එපා කාටවත් ඕනවට නෙමෙයි මේක 2015 ජනවාරි 8 වෙනිදා අපි දීපු ප්‍රතිඥා අනුව මේ යහපාලනයේ ප්‍රතිපත්ති අනුව මේ රට මේක හඳුනා දිය යුතුයි. මේක අද දේශපාලන වශයෙන් බංකොලොත් වෙනකොට ආගම්වාදී ඇදලා ගන්නවා. ආගම්වාදී ඇදලා අරගෙන ඒකන ආරවුලක් ඇති කරන රටේ උත්සාහ කරනවා. දේශපාලන වශයෙන් බංකොලොත් වෙනකොට ජාතිවාදී ඇදගෙන ගන්නවා. ඒ ඇතින් සමාජ මාධ්‍ය ජාලා මෙහෙමින් මේ වගේ කටයුතු කළා මේ රටේ ජනතාවට වැරදි පණිවිඩ දීලා මේ රටේ ජනතාව නොම කරලා මේ රටේ ජනතාව මුලා කරලා මේ රටේ යම් යම් විප්ලව එමුද යම් යම් කඩාකප්පල්කාරී සිද්ධි නැති කරන සිද්ධ කරනවා. නමුත් පහුගිය දවස්වල අපි දැක්කා මේ ජනතාව මුලා කරලා මේ පාර්ලිමේන්තුවත් මුලා කරලා බලයට යන්න ගියාම මේ රටේ තියෙන මිරිස් කුඩු ගහලා කතානායකතුමාට සලකපු විදිය අපි දැක්කා. පුටු අරගෙන ගිහිල්ලා වතුර දාපු හැටි දැක්කා. පුටුව විසි කරපු හැටි දැක්කා. ප්‍රජාතන්ත්‍රවාදී අගය කරන මිනිස්සු ඒ හිලා දකින්නවා. ඒක මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුලා වෙලා මුවා වෙලා බොරු බේගල් ඇදලා දාලා පච කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී හානි කරන්න ගත් උත්සාහය දැක්කා. මම ගරු අගමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද හේතුව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මේක විසඳපු එක. මේක මිරිස් කුඩු අරගෙන පී මුගුරු අරගෙන විසඳ උත්තර හොයන්න ආපු අයට බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ඒක විසඳලා මේ රටේ ලේ හෙලීමක් නැතුව ප්‍රජාතන්ත්‍රවාදී ආයුධයක් කරගෙන විසඳීමට කටයුතු කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. මම විතරක් නෙමෙයි මුළු ලෝකෙම අපේ රට අද පැස්සමට ලක් වෙලා තිනවා. මේ රටේ මුර්ග දේශපාලකයෝ හිටියට බලයේ කුස්සියෙන් හරි වැසිකිළියෙන් හරි බලය ගන්න ආපු දේශපාලකයෝ හිටියට ප්‍රජාතන්ත්‍රවාදී විදිහට උත්තර දීලා ඒක විසඳන්න ලැබීම ගැන මම විශේෂයෙන්ම සතුටු වෙනවා, සන්තෝෂ වෙනවා. ලෝකේ අපිට ප්‍රශංසාව හිමි වෙනවා. මම විශේෂයෙන් කියන බොරු කියන්න එපා. මේ අපිට ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිර්මාණය කරන්න නම් විධායකය, ව්‍යවස්ථාදායකය වගේම අධිකරණය ශක්තිමත් වෙන්න ඕනේ. අධිකරණය තුල බොරු කරන්න බෑ. පාර්ලිමේන්තුව තුල ව්‍යවස්ථාදායක තුල බොරු කරන්න එපා. විධායකය තුල බොරු කරන්න බෑ. අනිත් හැමතැනින් මේවා කවර වෙන විදිහට ඒ අධිකරණය විධායකය ව්‍යවස්ථාදායක ශක්තිමත් කරලා තියෙනවා. ඒ හින්දා අපි දැක්කා පහුගිය සිද්ධියදී මේ රටේ ඉතිහාසයේ මං හිතන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී සිද්ධියක් මේ විදිහට සිද්ධ වුණේ නැහැ. එතෙන්දී පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගෙනල්ලා විප්ලව කරලා පිනුම් ගහලා බුදියාගෙන කතානායකතුමාට එන්න දෙන්නේ නැති වුණත් ප්‍රජාතන්ත්‍රවාදීව ජයගත් හැටි පාර්ලිමේන්තුවේ තියෙන ශක්තිය ශක්තිමත් වීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමා, ගරු කතානායකතුමා, ප්‍රජා ඒ විදිහට ලෝකෙට අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියන්න පුළුවන් විදිහට පාර්ලිමේන්තුව හැසිරවලා ඒ බල මුළුතුරෙන් විධායක ව්‍යවස්ථාදායක කියන එක පිළිමුල් කරපේකන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එදා අපි දන්නවා මේ කතා කරන කට්ටිය අධිකරණයේ කොහොමද හැසිරුනේ කියලා. අර බෑන්කින් මූන්ලා එනකොට පාරේ බුදියාගත්තු කට්ටිය, අර නවනිදන් පිල්ලේ නෝන එනකොට කසාද බඳින්න හදපු කට්ටිය, ඒ වගේ මේ රට ජරා ජීර්ණ කරලා ලෝකේ ඉස්සරහා ජරා රටක් ගෝත්‍රික රටක් බවට පත් කරපු දේ අපිට වගකීමක් තියෙනවා. අපි මේ රට ලෝකේ පිළිගන්නා රටක් බවට පත් කරන්න. ඒ හින්දා මම කරුණා කරලා කියනවා සටන් කරන්න විවාද කරන්න කතා කරන්න හැබැයි සත්‍ය තුල කතා කරන්න බොරු රැවටිල තුල බලය ගන්න වාසි ගන්න ජනතාව රවට්ටන්න කතා කරන්න එපා මේ පාර්ලිමේන්තුව උත්තරේතර කියන්නේ ගරු කතානායකතුමා නියෝජ්‍ය කතානායකතුමා මේක මෙහෙම විතරක් නෙමෙයි මේකේ ඉන්න මන්ත්‍රීවරු සත්‍යකරුක වෙන්න ඕනේ බලය ලබා ගැනීමේ මුවාවෙන් පට්ටපල් පච පට්ටපල් බොරු මේ තුල මේ මන්ත්‍රිය තුල කතා කිරීම පළක් නැහැ රටේ සංවර්ධනයේ ගේන්න නම් රට තැනකට ගේන්න නම් මේක පැහැදිලිව පහක් ප්‍රකාශ කරලා තියෙනවා මේ පනතේ ඇතැම් ඉල්ලීම් පහත සඳහන් කරුණු මත ප්‍රතික්ෂේප කිරීම මධ්‍යම බලධරයාට පුළුවන් මධ්‍යම බලධරයා කියන්නේ දේශපාලකයෙක් නෙමෙයි ඇමතිතුමිය නෙමෙයි ජනාධිපතිතුමා නෙමෙයි අගමැතිතුමා නෙමෙයි රාජ්‍ය නිලධාරියෙක් ඒ රාජ්‍ය නිලධාරියා ඔව් නීතිපතිතුමා පත් කරන්නේ ජනාධිපතිතුමා පත් කරන රාජ්‍ය නිලධාරියෙක් ඔහු රාජ්‍ය නිලධාරී නීති රීති වලට ඒ සියල්ලම බැඳිලා ඉන්න නිලධාරියෙක් මේ විමල් වීරවංශ මහත්තයා කෑ ගහනවා වගේ බෙරියන් දෙනවා වගේ පාරේ බුදියා ගන්නවා වගේ ඥාතීන්ට ගෙවල් දොරවල් බෙදලා දෙනවා වගේ එහෙම කරන්න පුළුවන් කමක් නැහැ යාන වාහන පාස්පෝර්ට් හොර පාස්පෝර්ට් හදනවා වගේ ඒ නිලධාරියට කරන්න බෑ අඩින්ටි දෙක තුන තියා ගන්නවා වගේ ඒ නිලධාරියට කරන්න බෑ ඔහු රාජ්‍ය නිලධාරියෙක් වෙනවා ඒ හින්දා එක කියනවා යම් වරදක් ශ්‍රී ලංකාවේ නීති යටතේ සිදු වී නොමැති නම් ඒකට එකඟ වෙන්න බෑ ඒකට එකඟ වෙන්න බෑ ඉල්ලීම දේශපාලන ස්වභාවයක වරදක් සම්බන්ධයෙන් යම් තැනකට එරෙහි නඩු පැවරෙන්නේ නම් ඒකට එකඟ වෙන්න බෑ වෙනත් රටක දේශපාලන ප්‍රශ්න විසඳගන්න හෝ අපේ රටේ දේශපාලන ප්‍රශ්න විසඳගන්න ඒකට නඩු පවරන්න බෑ කියන එක පැහැදිලි තියෙනවා ශ්‍රී ලංකාවේ යුද නීති යටතේ පමණක් දඬුවම් පැමිණිය හැකි වරදක් සම්බන්ධයෙන් ඒ ඉල්ලීම් වලට එකඟ වෙන්න බෑ එහෙනම් ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ තියෙන ප්‍රශ්න වලට ඇඟිලි ගහන්න මේ පන්ට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා බොරු කියලා ජනතාව රවට්ටන්නේ යන්න එපා මේක ගියවල බලලා එන්න මේක පැහැදිලිව තියෙනවා යුද ශ්‍රී ලංකාවේ යුද නීති යටතේ පමණක් දඬුවම් පැමිණිය හැකි. ඒ කියන්නේ අපි ලෝකෙට පෙන්ලා තියෙනවා අපේ අධිකරණයේ ශක්තිමත් කියලා. ඊයේ පෙරේදා වෙනකොට ජනාධිපතිතුමා ගත්ත තීන්දුව පවා මේ පාර්ලිමේන්තුව ගත්ත තීන්දුව පවා අධිකරණය පෙන්ලා දී තියෙනවා වැරදි නම් වැරදි කියලා. එහෙම ස්වාධීන අධිකරණයක් අපි නිර්මාණය කළා. මේ මහින්ද රාජපක්ෂ මහත්තයා අතුරු කට්ටේ දිනියවල දින එල්ලුම් ගහෙන් බේරගත්තේ අපි. ඇයි? හොඳ අධිකරණයක් කරලා පෙන්නලා. නැත්තම් මේ රටේ හොඳ අධිකරණයක් ස්වාධීනව තිබ්බේ නැත්තම් වෙලහට ඔය කෑ ගහන කට්ටිය ජිනියෝල විදුලි පුටුවේ බුදි නමුත් ඒකට අපි මේ රජයට ගෞරව කරන්න ඕනි එහෙම අධිකරණයක් අපි නිර්මාණය කරලා මේ රට යහපත් රටක් විදිහට ලෝකෙ ඉස්සරහා පිළිමුල් කිරීම ගැන එහෙනම් මම කියනවා බොරු කරන්න එපා යුද හමුදාව මුලා කරලා යුද්ධයට යුද්ධ පාවිච්චි කරලා බලය ගන්න උත්සාහ කරන්න එපා මේ පනත තුල තියෙනවා මේ පනත තුල තියෙනවා ඒ ශ්‍රී ලංකාවේ යුද නීතිය කියන අපේ අධිකරණයේ ශක්තිමත් වෙන කොහෙවත් අපේ මිනිස්සු යවන්නේ නැහැ කියන එක මේ පනත පැහැදිලිව තියෙනවා. ඒ වගේම ඉල්ලුම් ඉටි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි රජයේ ප්‍රතිපත්තියකට හානි කර වේ නම් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි දෙයකට වෙනත් රටක් එක එක අහුනොත් වෙනත් රටක් ඉල්ලීම් කළොත් අපි ඒකට එකඟ වෙන්නේ නැහැ කියන එක මේක පැහැදිලිව තියෙනවා. ඉල්ලුම් ඉටි කිරීම තුළින් යම් පුද්ගලයෙක්ගේ ජාතිය ආගම භාෂාව කුලය ස්ත්‍රී පුරුෂ භාවය දේශපාලන මත උපන් ස්ථානෙට හානියක් සිදු වෙන්නේ නම් ඒකත් මේ පනත යටතේ තොරතුරු දෙන්න බෑ කියලා තියෙනවා. මේ පනතට බර වෙන්නේ බය වෙන යුද හමුදා කට්ටිය නෙමෙයි. මේ පනතට බය වෙන්නේ මේ සල්ලි අරන් ගිහලා හොරගම් කරලා වෙන රටවල හංගපු කට්ටිය. මේ පනතට බය වෙන්නේ. මේක යුද හමුදාවේ කට්ටියට මේක බය වෙන්න එපා. මේක නිදහස් කරලා තියෙනවා. මේක ආගම් ප්‍රශ්න මේක නිදහස් කරලා තියෙනවා. යම් ආගමක් සඳහා ශක්තිමත්ව අපේ අනන්‍යතාවය ගෙනියන්න පුළුවන් කියලා නිදහස් කරලා තියෙනවා. නමුත් මේ පනතට බය ඇයි? මේ පනතට බය දඟලන්නේ මේක තියෙන්නේ සාපරාධී කරුණ වලදී අන්‍යෝන්‍ය සහගතා සාපරාධී කරන මිනිස්සු මේ පොඩි මිනිස්සු බයත් නැහැ. අපරාධ කරන පොඩි අහිංසක මිනිස්සු බය නැහැ. සාපරාධී කටයුතුදී අන්‍යෝන්‍ය සහගතාවෙන් එන්නේ ඔය කියන දේශපාලන අමතිකම් අරගෙන හොරකම් කරලා බොරු කරලා ඒ සල්ලි ගිහිල්ලා වෙන රටවල හංගපු මිනිස්සුයි මේකට බය වෙන්නේ. මොකද ඒ සල්ලි ඒ රටේ සල්ලි අපිට හොයන්න පුළුවන් බලය ලැබෙන්නේ මේ පනත තුල. ඒකින්ද මේක මේ හොරු බයත් නැහැ. මේ පොඩි මිනිස්සු ගෙවල් කඩන මිනිස්සු බය නැහැ. මේකට බය තියෙන්නේ මෙහෙම නැත්තම් මේ දේශපාලන මුවාවෙන් මද්‍රව්‍ය ජාවාරම් කරන මිනිස්සු මේ පනතට බය වෙන්නේ. එහෙම නැතුව වෙන බය වෙන්න හේතුවක් නැහැ කියලා මම විශේෂයෙන් කියනවා. ගරු මූලාසන රුඩ නියෝජ්‍ය ඇමතිතුමනි නියෝජ්‍ය කතානායකතුමනි අපි යහපාලන ප්‍රතිපත්ති රකින්නවා. නමුත් මේක හරි අමාරු වැඩක්. මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225න් ওই විපක්ෂයේ ඉන්න අය යහපාලනය කියන එක මොකද්ද කියලාවත් දන්නේ නැහැ. තාමත් දන්නේ ඒකාධිපති පාලනය. කටින් ගහලා බය කරලා තර්ජනය කරලා මිරිස් කුඩු ගෙනල්ලා පුටු පොලේ ගහලා පවුල් බලේ පාවිච්චි කරලා කතානායකතුමාව තමගේ සහෝදරය කතානායකපුට ඉඳගෙන රට පාලනය කරපු යෝගයක් තිබ්බේ. ඔව් ආරක්ෂක ලේකම් තමගේ තව මාස තව අනිත් සහෝදරයව ආරක්ෂක ලේකම් කරගෙන තමගේ සහෝදරය පාර්ලිමේන්තුවේ කතානායක විදියට ඉඳගෙන ජනාධිපතිකම් කරපු රටක් මේ රට තිබ්බේ. නමුත් අපි ස්වාධීන පුද්ගලයන් මේ රට නිර්මාණය කරලා දාලා තියෙනවා. ඒකද මම කියනවා අපි ඒ උත්සාහය කරේ තාමත් අපි ඒ ප්‍රතිපත්තියේ ඉන්නවා. අපි අතාරින්නේ අපි දන්නවා මේ රටේ යහපාලනය ක්‍රියාත්මක කිරීම අමාරුයි කියලා දන්නවා. මොකද ඒකාධිපති පාලකයන් ඉස්සරහා ඒ පාර්ලිමේන්තුවේ මේ ඒකාධිපති විපක්ෂයක් හසුරවපු කට්ටිය ඉස්සරහා යහපාලනයක් කරන්නේ කොහොමද කියන එක අපි දන්නවා. නමුත් අපි පාස්සට යන්නේ නැහැ. අපි මේ ජනතාවට දී පොරොන්දු ඒකාකාරී ඉෂ්ට කරනවා. අපිට අවශ්‍ය වෙන්නේ එක්සත් ජාතික පක්ෂය දිනවීමට නෙමෙයි. අපිට අවශ්‍ය වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දිනවීමට නෙමෙයි. අපිට අවශ්‍ය උනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා දිනවන්න නෙමෙයි. අපිට අවශ්‍ය උනේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දිනවන්නයි අපිට අවශ්‍ය උනේ. වෙන දෙයක්ුනේ නැහැ. අපි දැක්කා පහුගිය කාලේ නඩු තීන්දුවලදී මේ එක එක්කෙනා පුද්ගලික වශයෙන් පරිදින අවස්ථා දැක්කා. මොකද පාර්ලිමේන්තුව පරිදිච්ච අවස්ථා තිබ්බා පහුගිය දවස්වල නඩු තීන්දුවලදී. නමුත් අපි සතුටු වුණා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දිනෙව්වා කියලා. අපි සතුටු වුණා විශේෂයෙන් අපි කියනවා. ඒ වෙනඳා මම කියනවා
ඔබට මා තව විනාඩි දෙකක් තියෙනවා.
ඔව් කියනවා මේ අවුරුදු තුනමාර කාලය තුළ අපි මේ රටට ගෙනාපු දෙයක් තිබ්බා. ඒක යහපාලනය. මේ අද 53න් පවා පවතින්නේ මිනිස් ජීවිතයකට වටිනාකමක් දෙන එක එක පනතකින් කියන මේක මේ කාගත් පිටරට ඉන්න මිනිසුන්ට අවශ්‍ය නැහැ. අපේ රටේ ඉන්න මිනිසුන්ගේ ජීවිතයට වටිනාකමක් දෙන්න ලසන්ත වික්‍රමතුංගගේ ජීවිතයට වටිනාකමක් දෙන්න ඇමරිකාවේ මිනිහට අවශ්‍ය නැහැ. වෙන රටක මිනිහෙකුට අවශ්‍ය නැහැ. තාජුරින්ගේ ජීවිතයට වටිනාකමක් දෙන්න වෙනත් රටක මිනිහෙකුට අවශ්‍ය නැහැ. එක්නැලිකොඩේ ජීවිතේ වටිනාකමක් දෙන්නේ වෙන රටකට කරපු මිනිහෙකුට අවශ්‍ය නැහැ. අපේ රටේ ජනතාවටයි අවශ්‍ය. අපේ රට වෙනුවෙන් කැපවෙච්චි මේ මිනිස්සුන්වත් ආරක්ෂා කරන්න ඕනේ. බලයට මුවාවෙන් එහෙම මිනිහ මරන්න බෑ. එහෙම මර්ධනය කරන්න බෑ කියන එක පෙන්වන්න අපි උත්සාහ කරන්න ඕනේ. සාපරාදී කරුණවලදී අන්නෝන්‍ය සහගත ඇයි අපි කිව්වා මේ රටේ එක කකුලක් තියාගෙන වෙන රටක තව කකුලක් තියෙන මිනිස්සුන්ට ඡන්දය ඉල්ලන්න බෑ කියලා පාර්ලිමේන්තුවේ එන්න බෑයි කිව්වා. ඇයි කිව්වේ? මෙන්න මේ ප්‍රශ්නේ තමයි එක කකුලක් මේ රටේ අද ඔය වලිකන ඡන්දෙ ඉල්ලන්න ජනාධිපතිකම් ඉල්ලන්න ඉන්න මිනිස්සු කොහමද? එක කකුලක් මේ රටේ අනිත් කකුල ඇමරිකාවේ. මේ අපිට මේ ඇමරිකාව ගැන දික් කරනවා. නමුත් තමුන්ගේ නායකයෝ ඉන්නේ කොහෙද කියලා බලන්න. අන්න ඒ අය මෙහෙන් හම්බ කරලා ඇමරිකාවේ ගොඩ ගන්න එක නවත්තන වගේ ක්‍රියාදාම වලට නඩු පැවරීමට හැකි පණ තමයි අපි මේ රටට හඳුන්වා දීලා තියෙන්නේ. ඒකද මම විශේෂයෙන් කියනවා. විශේෂයෙන් කියනවා අධිකරණයේ ශක්තිමත් කරන්න ඕනේ. මේ කට්ටිය මෙතෙක්කල් අධිකරණය ගැන කතා කරේ නැහැ. අධිකරණය තමුන්ගේ අනසකට පතුරගෙන බලා තමුන්ගේ රූකඩයක් බවට අධිකරණය පත් කරගෙන කටයුතු කළ අග්‍රමිශකාරතුමීට කරපු හැටි අපි දැක්කා. සැලකුවේ කොහොමද කියලා අපි දැක්කා. ලෝකෙ මේක බලාගෙන හිටියා. අපිට අපි සංඛ්‍යාලයකන බලනවා. ඒක කතා කරාද බලන්න 2016 වසර වෙනකොට අපරාධ නඩු විතරක් 13,000ක් ගොනු වෙලා තියෙනවා. නමුත් 13,000 ගොඩ ගහලා තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුව ඇතුලේ නඩු ෆයිල් 2016 බැලුවාම ඒකෙන් ඒ 2016 අවුරුදු ඉවර කරගන්න පුළුවන් උනේ 4800යි. තව බර ප්‍රමාණයක් ආයි එකතු වෙනවා. ඒක කොහොමද එතකොට අධිකරණයේ ක්‍රියාත්මක වෙන යහපාලනේ? ළමා අපචාර නඩු දිහා බැලුවොත් 17600ක් 2016 ගොඩ ගහලා තිබ්බා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුවට ශක්තිය තියෙන්නේ 2700ක් වගේ ප්‍රමාණයක් තමයි විසඳන්න තියෙන්නේ. ඊළඟ 2016 වෙන නඩු ප්‍රමාණිකුත් ෆයිල් ප්‍රමාණිකුත් තියෙනවා. මම කියන්නේ මෙහෙම රටක් අපිට හදන්න සිද්ධ වුණේ. මෙහෙම රටකටයි අපිට හොරුවල්ලන්න බැහැයි කියලා චෝදනා කළේ මෙහෙම අධිකරණ පද්ධතියක් තියෙන රටක. නමුත් අපි අතහැරියේ නැහැ. අධිකරණ ඇමතුමට අපි ස්තුතිවන්ත වෙනවා. අපි අතහැරියේ නැහැ. මේ අපි ශක්තිමත් කළා අන්තිමට බැරිම තැන. අපි එදිනෙදා නඩු අහන අධිකරණයක් පවා මේ රටේ නිර්මාණය කළේ අපි. ඒක විශාල පරිමාණයේ වංචාවල අද ආරම්භ කළ එදිනෙදා නඩු අහන අධිකරණයක්. ගමේ තියෙන කුඩා උසාවියේ එදිනෙදා නඩු අහන අධිකරණයක් අපි නිර්මාණය කරනවා. මතක ඇති මේ රටේ හිටපු අග්‍රවිනිශ්චකාරයා කරපු ප්‍රකාශය මොකද්ද කියලා පෙන්ෂන් ගත්තට පස්සේ ජාතියෙන් සමාව ඉල්ලුවා. අග්‍රවිනිශ්චකාරයා විශ්‍රාම ගත්තට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයව හෙල්පින් හම්බන්තොට නඩුවෙන් ඒ හොරගමෙන් හිරේ දාපු නැතිෙක් ගැන මම ජාතියේ සමාව ඉල්ලනවා කියලා එදා හිටපු අග්‍රවිනිශ්චකාරයා පෙන්ෂන් ගියාට පස්සේ ඇවිල්ලා කියනවා. එහෙනම් ඒ මිනිස්යාගේ එදා කතා කරන්න බැරි වෙන්නේ නැති තීන්දුව ගන්න බැරි වෙන්නේ නැති පෙන්ෂන් ගියාට පස්සේ නිදහස් වුණාට පස්සේ කියලා
අවසාන කරන්න කරා.
එහෙම රටක් තමයි අපි මේ නිර්මාණය කරගෙන නිර්මාණය කරනන්නේ. ඒ හින්දා මම කියනවා කකුලෙන් අදින්න එපා වැඩ කරන්න දෙන්න පැහැදිලි විවේචන කරන්න විවේචන අපිට අවශ්‍යයි හැබැයි පට්ටපල් බොරු ප්‍රකාශ කරලා ජනතා මුලාරින්න මුලාවර කරන්න කටයුතු කරන්න එපා කියලා ගරු මූලාසනරුඩ නියෝජ්‍ය කතා නැගතිමනි ඔබතුමාට මම අවසාන වශයෙන් කියනවා අපි මේ යහපාලනයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපේ ආණ්ඩුව ආවහම එකම එක හොරකමක් කියන්න පුළුවන් දෙයක් විතරයි උනේ ඕගොල්ලෝ අවුරුදු 3 මාරම කෑ ගැහුවේ මහ බැංකු බැඳුම් මහ බැංකුව කඩුවයි කියලා ඔච්චරයි කෑ ගැහුවේ නමුත් ඔබලා ආණ්ඩුව පටන් ගත්ත තැන ඉඳන් එඳන් හෙල්පින් හම්බන්තොට මුගිනිමෙන් මුදල් වංචාව රුපියල් මිලියන 900ක් 9000ක ග්‍රීක බැඳුම් කර වංචාව උද්‍යංග වීරතුංග මිග්ජානා ගනුදෙනු වංචාව හෙජින් ගියුසන් කරලා ඩීසල් පෙට්‍රල් වලින් ගහපු ගැහිල්ල ඒ වගේම
අවසාන කරන්න ඔබතුමා දැන්
ශ්‍රී ලංකන් එයාලයින් වගේ දේවල් දවසට කෝටි 10ක් පාඩු විඳින ඉඳලේ ඒ ව්‍යාපාරේ ගෙන යෑම කොහෙටද මේ සල්ලි ගියේ නමුත් යහ අපේ හොරු කොහෙත් ඉන්නවා හොරු කොහෙත් ඉන්නවා නමුත් හොරු තේරුම් ගත්තා මේ සත්‍යාත්මක පෙරමුණේ ආණ්ඩුවත් එක්ක මේ ආණ්ඩුවත් එක්ක හොරකම් කරලා බේරෙන්න බෑ ඒකින්ද එක හොරකමෙන් වැඩේ නවත්තන්න සිද්ධ වුණා
අපි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි Honorable Sumadhiran, you have 25 minutes.
Thank you, Mr. Deputy Speaker, for the opportunity to say a few words under the order made under the Mutual Assistance in Criminal Matters Act. Before I deal with the issue at hand, with your permission, and as I said earlier, I wish to make a clarification using my own time with regard to certain matters raised by Honorable Vimal Veerawansa a little while ago and also by Honorable Douglas Devananda 2 days ago about the release of certain persons in the Maradankarni area on the night of 3rd of January. This issue was published in a gossip column in the Sunday Times newspaper last Sunday, the 6th of January, and repeated in the Daily Mirror newspaper of 7th of January. It both did not identify me. Nevertheless, very clearly by innuendo, I was identified as a person concerned. I immediately issued a statement, and some media institutions have carried it, but most others haven't. Therefore, I think it's important that I make it here. On the 3rd January night around 8 p.m., there was a vehicle in the Champiyampattu area suspiciously going up and down, that was noticed by the youth of the area. Now, I will have to say that it was around in this area that a couple of years ago there were attempts made on my life, which is a matter of a high court case where the Attorney General has indicted 5 people in HC 242 of 2018. The matter is now pending in the High Court of Colombo. It came up last on the 7th of January, and the next date of trial is 26th of April 2019, and anyone can check the court record with regard to the 2 assassination attempts on my life. That was around in this area. I was to go for an event in the school the next morning at 8:30, Champiyampattu school. And because of this, the area youth were a little vigilant, and when an unidentified vehicle with men in civil clothes were moving about, the youth of the area stopped the vehicle and checked to see who they were. They claimed to be from the police. They were in civil attire. They were asked to show their identity cards. They refused to show the identity cards, but they pulled out their pistols and got into the vehicle and fled. The youth gave chase behind them on their motorcycles, and it was the youth who informed the army checkpoint ahead that a vehicle, a suspicious vehicle, was coming that way and to stop that vehicle. It was the army who actually stopped that vehicle. So contrary to what is being spread, the youth were not arrested or apprehended. It was the other way around. It was the army who stopped this vehicle of men. And of course, when they were stopped, it was found that they were actually from the police. They were from the vice squad under the directions of the DIG of the area. And then when it was found that they were from the local police was called and they were handed over to the local police. But at that point, they made allegations that these youth had assaulted them. And therefore, four youth were also taken into custody. That is what happened. There was no ganja that was taken into custody. There was no raid on that. It was a case of mistaken identity because of the extra vigilance that was exercised by the area youth. And it was they who gave chase and with the assistance of the army apprehended these police personnel who were in civil clothes. But they were taken into custody. Therefore, I spoke to the DIG. Naturally, in an area where people had acted with vigilance for the sake of my own security, in an area where there were supposedly two assassination attempts. I don't want to say anything beyond that because there's a case pending. And those persons are free to prove their innocence. But there is a case pending. In that area, they had exercised extra vigilance. And they caught these people. There was no ganja involved. So I spoke to the DIG and I explained to him what happened. I did not ask DIG Gunratna to release them. I told him, this is what has been reported to me. He said, I will make inquiries and take appropriate action. And I heard that the next morning, he had released these four youth. Now, this is being portrayed as me interfering in some kind of law and order situation and me interfering to have ganja smugglers released. Far from the truth. And it's a matter of regret that two newspapers of repute have also published this in their gossip columns, and I request those newspapers to please carry this clarification. If you were bold enough to publish that, you should have named me. There was no necessity for you to hide my name and make a publication of this sort. That said, sir, let me get on to the order that we are discussing today. I was listening to speeches being made from the government side. Honorable Ajit Manaperma spoke just before me. He mentioned various cases. He mentioned the case of Lasantha Vikramathunga. He mentioned the case of Pragi Teknaligoda. He mentioned the case of Wasim Tajuddin. I want to ask the government why nothing has been done with regard to even those three cases that you are mentioning. You only talk. You don't do anything. Minister of Justice is here. 4 years you had this government. You only come and mouth these words and go. You haven't taken any action. The killers have not been apprehended. They haven't been brought to justice yet. No, please, Minister, you can reply me later. Don't take my time. You haven't done a thing. It is your government hasn't done a thing. Year after year, session after session, you say all these names. You are complicit. You are complicit with the previous regime in covering up these crimes. Only words. Nothing else. I went for Lasantha's 10th year remembrance just 2 days ago. I remember carrying his casket on my shoulder at his funeral. True, 4 years ago, on that very day, the regime changed. But what has happened? What has happened? Why has there been no progress? 2 days ago, several members of the government and indeed several members from the opposition spoke about the independence of the judiciary. I want to say something. One swallow doesn't make a summer. One swallow doesn't make a summer. I too bow to the judiciary for the manner in which they acted with independence in the attempted coup that started on the 26th of October. But that's just one instance. We are talking about the murder of journalists. We are mentioning names. But can members in the government benches even mention the names of Tamil journalists who were killed during this period of time? Do you even know one name? Do you even know one name? At a recent event, I said 14 Tamil journalists were killed during the period of 20 years. And someone has done a fact check and they have said maybe not 14 in the period between 1999 and 2009. So that will make it 10 years. In the 10-year period, 9 Tamil journalists were killed. All right, so let's say 9 Tamil journalists were killed. Has anything been done? Not even an investigation has commenced. Other things? Yes, Eknali Gowda, some investigation going on. Vikramathunga, some investigation going on. But if you have a Tamil name, you don't even start an investigation. You don't even start an investigation. And you have the gall to come here and say that you have independent institutions. You are bold enough to assert that there is no necessity for international involvement. But I'm glad that 2 days ago, in several speeches made in this house, at least all of those speakers conceded that there must be a judicial mechanism for the allegations of war crimes. In fact, my good friend, Honorable Arundhika Fernando, even went to the extent of saying, no war in any part of the world is ever fought without war crimes being committed. I'm thankful to him for that. He conceded that war crimes are committed in every war. Every other member, even from the JVP, Honorable Bimal Ratnayaka, said war crimes inquiry must be a local inquiry. So at least after 9 years, or almost 10 years, you've come to the realization that there must be a judicial inquiry with regard to war crimes. Now the question of independence. I gave some examples. Why, if you have a Tamil name, there won't be even an investigation commenced. Isn't that a good reason why you need neutral umpires? Now in cricket, we did not protest when you had to have some foreigner come and stand here and umpire matches, international matches. Why? Why do we allow it? We allow it because justice must not only be done, but also seem to be done. This is a different issue. If it is between the UNP and the SLFP, and you go to the court here, there is some chance that the court acts with independence. And time and again, we have seen that. Sometimes we have not even seen that. But when you are talking about a war that was fought by the government of Sri Lanka against another armed group, the government of Sri Lanka cannot be the arbiter. The government of Sri Lanka cannot be whichever organ of government it is. The government of Sri Lanka cannot be the person who inquires into it. Anyone will agree that any judicial mechanism must be independent. It must not be partial. What is independence? A party involved in the dispute cannot inquire into the dispute. That is independence. If the government of Sri Lanka was involved in the dispute, the government of Sri Lanka cannot inquire into it. you need an independent arbiter to look into that. Honorable Vasudeva Nanekara asked questions from the Minister of Justice and said there are crimes that are not even declared as crimes in this country. The central authority can send the person off. I want to give one example. When Sepale Ekanayaka hijacked Alitalia aircraft, we did not have a law in this country for air piracy. After the event, we passed a law in this parliament, Air Piracy Act. How was it possible that for a retroactive, that to bring such a retroactive legislation? Because our constitution recognizes that even if no local legislation has been passed, if it is a crime that is recognized by the civilized community of nations, you can make law with retrospective effect. If it is a crime that is recognized by the civilized community of nations, you can bring in law that recognizes it as an offense subsequent to the event. This issue of war crimes or international crimes, as they are properly called, we don't have laws in this country yet. We still have no laws in this country. We must make those laws with retrospective effect, because those are international crimes. Those are crimes that have been recognized by civilized community of nations. Therefore, that must be done. Now, we are cooperating in criminal matters like this. Why are we doing that? We can't be, I mean, physically we are an island, but we can't be an island separate from all other countries in the world. We belong to a community of nations. We have relationship between other countries in the world. We are, as much as possible, complying with international standards that's expected of us. There's nothing wrong with that. That doesn't affect our sovereignty. That's a false notion to say that our sovereignty is, people don't know what sovereignty means if they speak like that. We are part of a community of nations, a civilized community of nations, then we must adopt all of those standards that are to be applied. Now, if people say here, yes, war crimes have been committed, and we are not saying one side committed it. All international reports very clearly say both sides committed. Now, when I say this, I know I come under fire from my community for admitting that the LTTE committed war crimes. But I'm ready to say that. No war, I agree with the Honorable Arundhika Fernando, no war is fought without the commission of war crimes. All parties committed. Now why are you shy to say that? At least now you've agreed that there must be an inquiry, but it must be local. Why local? With no fear, you can face any tribunal. In that respect, I commend Honorable Field Marshal Sarath Fonseca, who has repeatedly said that he is ready to go before any international tribunal. He has repeatedly said that. He was a commander of the Sri Lanka Army at that point in time. He has no hesitation in saying that. Why are you scared? If the army commander at that time repeatedly says publicly, why is everybody else scared about this? If it is not independent, if it is to be independent, it must necessarily be international. It must necessarily be international. Local disputes between political parties, our judiciary might be independent. But when it comes to the government as opposed to forces that were vowed to separate the country, one doesn't know. One doesn't take chances with doubts over independence of the judiciary. Therefore, I want to make it very clear, when I say this, it doesn't mean that I am against the sovereignty of the country. Far from that. Countries that have progressed, countries that value human rights, countries that value fundamental freedoms are always ready to accept others to participate in these processes. We participate in these processes with regard to other countries. When on Gaza Strip, there was bombing by Israel on a flotilla of ships, the UN appointed a committee of inquiry. And our own Palitha Kohana was a member of that inquiry. So we participate with regard to allegations of crimes committed by other governments. But our own matters, we scream, saying sovereignty is being breached. Double standards. It is those double standards that I talked about earlier also. The reason why, just on the issue of journalists alone, not even one investigation has commenced. Not that other investigations that are happening here have gone anywhere. Just eyewash. Wasting everybody's time, having matters taken up in the magistrate's court month after month or 3 months at a time. Right? Nobody is ever apprehended. You say so much about what the previous government did, you haven't done a thing. You haven't been able to, not that you haven't been able to, you are unwilling to bring the perpetrators to book. Enough time has been given. 4 years is a very long time to bring perpetrators to book, even with regard to corruption. Nothing has been done. All those serious corrupt deals that you talk about, nothing has been done. The only conclusion one can come to is that this is how it goes on in this country. When you're on this side, you make allegations against that side. Then you change chairs, other side makes allegations against you. But you have a good understanding between the two of you. We'll just make noise, but we will never find anybody guilty. So you take turns, right, to be corrupt, to be violent, to breach the law. Other side shouts. Then the turn changes. The other side is corrupt, is violent, breaches all the laws. This side will shout. Only shouting. Nobody has ever be tried or convicted. That's an understanding between the two main parties in this country. So that is another reason why we say serious issues like international crimes can't be left to mechanisms like that. There has to be, and there will be, I say with confidence, these are matters that cannot be brought under these false notions of sovereignty. Some of these commitments are crimes against humanity. That is how, after the Second World War, certain persons were found guilty in the Nuremberg trials. They obeyed orders, higher orders, but that wasn't accepted because it said higher than municipal laws, higher than a country's laws, there is a thing called natural laws. And crimes against humanity is a matter for the world, not for just one country. So matters that touch upon international law, jus cogens, customary international law, are all laws in this country also. You don't have to pass domestic legislation for that, like the Air Piracy Act. So don't fool yourselves into thinking that you can continue to fool the people of this country. Tell them the truth. Tell them that if something has gone wrong, it must be dealt with. You must face it. There is no shame in facing truth. Absolutely no shame in facing the truth. There is shame in covering up the truth. So at least now, on a day when you move to have these mutual assistance, cooperate with other countries with regard to crimes, and I agree with the minister that these are not matters that one needs to be worried about. These are not matters under which, you know, somebody accused of war crime can be taken away. No, this has nothing to do with that. And that is our disappointment. Our disappointment is these are nothing to do with that. We want you to bring proper legislation to make international crimes in this country. Why are you not doing that? With retrospective effect. You must do that. That's a commitment that this country has made to the international community, to the world. If we want to move forward, if we want to really be known as a country that values the rule of law, that values fundamental freedoms, that values human rights, those must be done. And the people of this country must be educated, must be told that it must be done, and that there is no shame in that, and that is not a matter through which you betray the country. Thank you.
Order, please. Sitting suspended at 1:30 p.m.